Order, please. කතානායකවරයා ගේ නිවේදන 2017 සැප්තැම්බර් මාස 7 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාගයේ 1:30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සභික මන්ත්‍රීවරුන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත් වෙමි. ඒ වගේම දේශීය ආදායම් 50 කෙටුම්පත දැන්ටමත් සෑම මන්ත්‍රීවරයෙකුටම බෙදා හැරලා තියෙනවා. එය www.documents.government.lk වෙබඩ වී තියෙන බවත් මම දන්වා සිටීමට කැමැති. මේක ගරු මන්ත්‍රීවරුන් ලබා දෙන තවත් පහසුකමක්. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු සංවර්ධන කාර්යභාර ඇමතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාත්‍යන්තර සමත්තා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතිතුමා,
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැන්වීම තරුණ ක්‍රීඩා කලා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු සීබී රත්නායක මැතිතුමා එවැනි මුජිබ රාමන් ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවා ඇති.
ගරු කතානායකතුමනි, තරුණ ක්‍රීඩා කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2012 වාර්ෂය සඳහා ජාතික තරුණ සේවක සභාවේ වාර්ෂික වාර්තාව, 2015 සහ 2016 වර්ෂ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2015 සහ 2016 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා, 2015 සහ 2016 වර්ෂය සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තා, 2015 සහ 2016 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා, 2015 සහ 2016 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ 2015 2016 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු වඩවේල් සුරේෂ් මහතා පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Secretarial Oversight Committee on Education, Human Resource Development on orders under Section 27(1) of the Universities Act No. 16 of 1978 and orders under Section 24(b) of the Universities Act No. 16 of 1978, which were referred to the said committee.
බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාවේ කාර්ක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා විසින්
පිළිගැන්වෙන
ඉරාන් වික්‍රමරත්න මැතිතුමා පිළිගන්නු ඇත.
තුමෙනි, බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2015 වර්ෂය සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවත්, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව සහ 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැනීම ගරු වසන්ත අලිවිහාරි මැතිතුමා.
ගරු කතානායකතුමනි, මුල්ලේරියාව නවනගරයේ වල්පොල සුමේද මාවත අංක 29 ඇලීරක් 1 දරන ස්ථානයේ පදිංචි WPAS ගයාන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු සාරින්ද දිසානායක මැතිතුමා, ගරු රංජිත් අලුගිහාරි මැතිතුමා,
ගරු ගතානායකතුමනි, වාසලකෝට්ටේ යටිවැහැර අංක 247 දරන ස්ථානයේ පදිංචි SPG සිරිල් විජේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ගරු මුජිබ රාමන් මැතිතුමා, පෙඩිෂන්
හා ගරු කතානායකතුමනි, වාද්‍යව මෑලගම ගුණතිලකවත්ත අංක 17 දරන ස්ථානයේ පදිංචි BDBR සමනායක මහතාගෙන් ලැබුණු පෙස්තම මම ඉදිරිපත් කරමි. රාගම කැන්දලියා පාළුව අංක 180 දරන ස්ථානයේ පදිංචි EM ගාමිණී බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්තමක්ද පිළිගන්වමි.
ඔම සුතිමෙන් පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරස සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ගරු විමල් රත්නායක මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු තමින්ද විජේසිරි මැතිතුමා, ගරු පළාත් සභා පළාත්පති
මහාන ගරු කතා
මැතිතුමා ඇසීමට
අයන්න එක බස් නැවතුම් පොල් සංඛ්‍යාව දෙකයි. අයන දෙක මීගහ කිවුල ප්‍රාදේශ සභාව මීගහ කිවුල බස් නැවතුම් පොළ, හපුතලේ ප්‍රාදේශ සභා දියතලාව බස් නැවතුම් පොළ තුන, මීගහ කිවුල බස් නැවතුම් පොළ මිලියන 22යි 750යි 512යි, පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ පළාත් සභාව අමාත්‍යාංශ මගින් හපුතලේ ප්‍රාදේශ සභාව දියතලා බස් නැවතුම් පොළ මිලියන 1,632, 7,627, 7,37යි පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් 179,260යි 7,40 ප්‍රාදේශ සභා පොදු අරමුදල් මගින් 4 බදුල්ල දිස්ත්‍රික්ක එවැනි සංවර්ධන ක්‍රියාත්මක කිරීමට යෝජිත බස් පොතලක් නැත. ආ බස් නැවතුම් පොළ සංවර්ධනය සම්බන්ධ යෝජනා ඉල්ලීමක් අමාත්‍යංශ ඉදිරිපත් වී නැති නිසා.
කථානායකතුමනි,
ඔව්,
අනුබෝමත් විශ්ෘතිවන්ත වෙනවා පිළිතුරු සැපීම වෙනුවෙන්. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමනි, ඔබතුමත් අපි දන්නවා මේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් 6/2017 චක්‍රලේඛයක් නිකුත් කරා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒ කමිටු වල ක්‍රියාකාරීත්වය ඒ ආන්ත්‍රණය සිද්ධ වෙන ආකාරය සම්බන්ධයි. ඒතර ඔබතුමා මේ සඳහන් කරපු ඒ කර්මාන්ත වලට වෙදෙන ඔබ අමාත්‍යංශයේ මුදල් සියල්ල මා දන්නා පරිදි විදිහට එම චක්‍රලේඛනයේ අනුව ඒ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තුළ සාකච්ඡා කරලා ඒව නිවැරදි නම් ඒව අනුමත කරලා ඒව ක්‍රියාත්මක විය යුතුයි. ඔබ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, පළාත් සභා සියල්ල එම නැත්තම් ඌව පළාත් සභාවත් ඒ 2006-2017 චක්‍රලේඛන අනුව ඔබ අමාත්‍යංශය යවන මුදල් අනුව කටයුතු කර තිබේද?
ගරු කථානායකතුමනි, ඒ චක්‍රලේඛනය සලකා බලලා මම ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්නම්.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රීතුමනි.
ගරු කථානායකතුමනි, ඇත්තටම මම හිතන්නේ මෙතන ඉන්න මෙති ඇමතුලා සෑම සිළු දිනාටම චක්‍රලේඛනය අතට එනවා. ඒතකොට ඒ චක්‍රලේඛන අනුව කටයුතු කිරීමේ විශේෂයෙන්ම බැඳීම මා මේ පිළිබඳව ඔබතුමාට මතු කරන අවස්ථාවේ 6 පරිච්ඡේදයේ සඳහන් කරනවා. ආණ්ඩුවක වැඩපිළිවෙල සඳහා ක්‍රියාත්මක විය යුත්තේ ඔබතුමා ජනාධිපතිතුමා අගමැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය සෙසු රාජ්‍ය නිලධාරීන් සියල්ල. ඒ අනුව කටයුතු කිරීම සඳහා තමයි ස්වදේශ කටයුතු අමාත්‍යංශෝ චක්‍රලේඛනයේ කටයුතු කරේ. මම දැන් ඉදිරිපත් කරන්න යනවා අපේ ගරු අමාත්‍යතුමා
මේ අවුරුද්දේ. අපි ගරු මන්ත්‍රීතුමා දැන් මේක එතුමා ඉදිරිපත් කරනවා කියන්නේ ඔබතුමා ඉක්මනින්
ලබන්නේ නෑ. නෑ, ඒ චක්‍රලේඛනයේ නෙමෙයි ගරු කථානායකතුමා ඉදිරිපත් කරන්න හදන්නේ. මම සඳහන් කරන්න යන්නේ,
ඔව්,
එතුමා මේ චක්‍රලේඛනයේ පරිශීලනය කරලා උත්තරේ දෙනකොට අවබෝධ කරගන්න තවත් කාරණා රසක් තියෙනවා. මොකද පළාත් සභාව විසින් දැන් මේ තියෙන්නේ 2017-07-23 මෙතුමාගේ අමාත්‍යංශයෙන් පළාත් සභාවට යවනවා මිලියන 40ක්. මිලියන 40ක් යවනකොට මේක කෙරෙන්නේ බණ්ඩාර ආසනේ. මම ආසන සංවිධායකවරයා සහ මම සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරේ, ප්‍රාදී සම්බන්ධීකරණ කමිටුවේ සභා සභාපතිවරේ. මෙතුමා මිලියන 40ක පාරවල් සහ ඔය කියන ඉදිකිරීම් බස් නැවතුම් පොළ ඇතුළු 20ක මුදලක් අමාත්‍යංශයේ අනුමැතිය යවලා අනුසය ඍජු අනුමැතියක් යවලා තියෙනවා. එතකොට ගරු කථානායකතුමනි, මට තියෙන ප්‍රශ්නේ මේ කර්මාන්තම මා නියෝජනය කරන ඒ ප්‍රාදේශීය සම්බන්ධීකරණයේ කමිටුව තුළ විවිධ අමාත්‍යංශ ලැබීච්ච මුදල් වල ඇසමෙන්තු සකසලා මුල්ගල තබලා ආරම්භ කරන්න තමයි අවස්ථාව තලන් හිටියේ.
ඒ කියන්නේ පළාත් සභාව
නෑ නෑ, දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණයට විවිධ අමාත්‍යංශයෙන් සල්ලි එනවා, විමධ්‍ය ගත එනවා. ඒතොර මට ලැබෙන ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ මුදල් ලැබෙනවා. එනේ ඒ කියන කාරණේ දෙසරයක් සිද්ධ වෙයි කියන නිසා තමයි අර වැදගත් කාරණේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් එවන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණයේ තුල සාකච්ඡා කර යුතුයි කියන එක. ඒක ඒක මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් බැඳෙනවා කරු කතානායකතුමා.
හොඳයි,
ඔව්. එසේ නොවි ගරු ඇමතිතුමා ගේ කාර්ය මණ්ඩලය සහ ඇමතිතුමා, පළාත් සභාවේ ප්‍රධාන ඇමතිතුමා සහ අමාත්‍යමාගේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශීය සභාව, මහානගර සභාවේ කියලා සියලු නිලධාරී ඒ චක්‍ර ලේඛනයට පටහැනිව කටයුතු කළා තියෙනවා. ඒ නිසා තමයි මම මේක පැහැදිලි කරේ මේ පාර්ලිමේන්තුවේ කරන්නේ.
හොඳයි ඒක අවධානය යොමු කරනවා
එතුමා. මේක වැදගත් කාරණයක්. මොකද මේ ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම අනුව විශේෂ මම දකින විදිහට මට තේරෙන විදිහට මම මේක කියපු විදිහට මට තේරෙන කරු එතුමනේ. ගරු කතානායකතුමනේ ඒකට විරුද්ධව කටයුතු කරනවා. ඒකට පටහැනි කරනවා මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුකූලව ගරු එතුමා කටයුතු කරලා නැහැ. ඒ නිසා මම හිතනවා ඔබතුමා මේ 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 2017 චක්‍රලේඛන පටහැනි කටයුතු කිරීම තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම තුළ පළාත් පාලන ඇමතිතුමාට සහ ප්‍රධාන ඇමතිතුමාට ගන්න යුතු තීරණය මොකක්ද?
ගරු කතානායකතුමා මෙතුමා කියන පරිදි චක්‍රලේඛයක් උද්ගලනය කරාද නැද්ද සම්බන්ධයෙන් මම සොයා බලනවා. මම මෙතුමාට ස්තුතිවන්ත වෙනවා මෙතුමා ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මම සොයා බලලා නිසු තීන්දුව කරා. ඇමති කෙනෙකුට හෝ කිසිම රජ නිලධාරි කෙනෙකුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ. මෙවැනි මෙතුමා මේ චක්‍රලේඛනයක් සම්බන්ධව කතා කරා. ඒ චක්‍රලේඛන සම්බන්ධයෙන් මම සොයා
බලලා
ඒක උල්ලංඝනයක් තියෙන කළා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන්
මම වාර්තා කරන්න. හරිනේ ගරු මන්ත්‍රීතුමා හොඳයි විවාදයකට යන්න ඕනේ නැද ඉල්ලීම කරන්න ඕ. ඉල්ලීම කරන්න ඉල්ලීම කරන්න ඕ.
තරම සෑම දිනකම මා මතු කරන ප්‍රශ්නයේදී ගරු ඇමතිතුමා සොයා බැලීම සහ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරලා කියන කාරණේ තමයි ඔබතුමාට පිළිතුරු දෙන්නේ. මීට පෙර ඊතරදීත් විශාල ප්‍රශ්න ගණනාවක් තුල ඒ පිළිතුරු තමයි එතුමාගෙන් ලැබුණා. දැන් අද වෙනකන්වත් මේ මොහොත වෙනකන්වත් ගරු ඇමතිතුමාගෙන් ඒ පිළිබඳව විමසීමක් කරා හෝ හොයා බලන්නම් කියන කාරණේ පිළිබඳව නැවත මා දැනුවත් වෙලා නැහැ ගරු කතානායකතුමා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වැදගත් කියන
ඇමතිතුමා
ගරු
මෙතුමාගේ චෝදනාව මට ලිඛිතව අදාළ ලේඛන මෙතුමා ඉදිරිපත් කරපු ලේඛන මට යවන්න.
අද පාර්ලිමේන්තුවේ ඇහුවනේ ගරු අමතිතුමා.
ඒ ආපු ප්‍රශ්නය ගැන මම ඒ සම්බන්ධයෙන් සොයා බලලා
අනිවාර්යයෙන්ම කළ යුතුයි ඒක. හොඳයි.
ගරු කතානායකතුමනි මාසයක් ඇතුළත ඔබතුමාට වාර්තාවකුත් ලබා දෙන්න.
හොඳයි හොඳයි හොඳයි. ගොඩ් වන් මන්ත් එකෙන් හරි. දැන් මේකට
පසුගියවනේ
මේකට මාසයක්
ඇතුළත ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ ඉල්ලීම ඔබතුමාගේ චෝදනාව සම්බන්ධයෙන්
මොකද්ද? ඔව් මොකද විනාඩියක් දෙන්න.
තරම කරු කතානායකතුමනි.
මම පොරොන්දුවක් වුණා මාසයක්
ඇතුළත දෙනවා කියලා. පාසුතාවයකට පත් වුණා අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණයේ තුල.
ඔව්.
ඔබ පළාත් ප්‍රධාන ඇමතිවරයා සම සභාපතිවරයා අනිත් පැත්තේ වාඩි. එයා 13 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථාව අනුව මේ කිසි දෙයක් ඒ චක්‍රලේඛනයේ අනුව කටයුතු කරන්න එතුමා එකඟ නැහැ කියන කාරණේ තමයි සඳහන් කරේ. මේක සියලු පළාත් සභාවලට හෙට අනිද්දා ගියාම මේ ආණ්ඩුවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා මේක බලපානවා.
හොඳයි.
ඉෂා තමයි මම වැදගත් ප්‍රශ්න ඉදිරිපත් කරනකොට පළාත් පාලන සහ පළාත් සභා ඇමතිවරයා හැටියට සියලු පළාත් සභාවල ප්‍රධාන ඇමතිවරු මේ තීන්දුව ගත්තොත් එතකොට මේ සමස්ත පාර්ලිමේන්තුව නියෝජනය වෙන මැති ඇමතිවරයා ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙල සියල්ල අකර්මණ්‍ය වෙනවා.
හොඳයි.
ඒතකොට මේ කටයුත්ත ඔයලා බලනවා නෙමෙයි දැන් මේ වෙනකොට ප්‍රයත්නක වෙන්න ඕනේ. අමාත්‍ය
මණ්ඩලයේදී ලබා දෙන්න ඕනේ.
ගරු කතානායකතුමනි මහ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනාවක් මේ පාර්ලිමේන්තුවේ නැගුවා නම් මම ආණ්ඩුකාරතුමාට දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ආණ්ඩුකාරතුමා නිසි තීන්දුව හැබැයි මෙතුමා දිගින් දිගටම ඌව පළාත් සභාවේ මහ ඇමතිතුමා ගැන චෝදනා නගනවා. හැබැයි ඔබතුමයි මමත් දන්නවා 13 වෙනි සංශෝධනය යටතේ ඒ බලය විමධ්‍යගත වෙලා තියෙනවා. ආණ්ඩුකාරතුමාට නිසි තීන්දුව තීරණ ගන්න ඔබතුමා සහ මට දැනුවත් කිරීමක් කරන්න පුළුවන් පමණයි. මෙතුමාට නීතිය හරියාකාරව නොදැනුවත්කම මගේ වැරද්දක් වෙන්න බෑ. මෙතුමා හැබැයි අද ඉදිරිපත් කරපු දේ සම්බන්ධයෙන් මම සොයා බලලා ඔබතුමාට මාසයක්
ඇතුළත වාර්තා කරන්න පුළුවන් නම් ඊළඟ පාර්ලිමේන්තු සැසිවැය ලබන්න. හරි ගාව මන්ත්‍රීතුමා. දැන් ඔව් අපි මෙතනින් ඉවර කරමු. දැන් පොරොන්දුව දුන්නානේ ගරු මන්ත්‍රීතුමා. මොකද අපහාසයක් එතන අපහාසයක් මට පෙවුන්නේ.
නායකතුමනි හැබැයි මේ 6/2017 චක්‍රලේඛනය මේ රටේ සෑම සියලු දෙනාගේම ඵල ප්‍රයෝජනය සඳහා තමයි ඒ ප්‍රාදේශීය සම්බන්ධකම් කමිටුන යොමු කරන්නේ. ඉතින් මම ඒක කියවලා තියෙනවා. මම නීතිය නොදන්නත් මම ඒ නීතිය අනුකූලව කටයුතු කරන්න කියන තමයි කරු එමුතුමනි කියන්නේ. ඔබතුමා තාම ඒක කියවලාවත් නැහැ. ඒ නිසා
හොඳයි. හොඳයි now we are closing මං අවස්ථාව දෙකම දුන්න ඔබතුමාට කිව්වා මාස ඊළඟ පැතුම ඉදිරිපත් කරන්න ගෞරව මන්ත්‍රී මහරි. මේ පැහැදිලි කිරීම දැන් මිනිත්තු දෙපැත්තටම පාද වැඩ කටයුතු රාශියක් තියෙනවා. ඔබතුමාගේ යුතුකමක් තියෙනවා ඊළඟ සැසිවාරයේ ඉදිරිපත් කරන්න.
ඔව්. ඔව්. ලේඛනය බලලා මට මේ අංකවලින් මට මේ චක්‍රලේඛන ගන්න
ඕනේ. හොඳයි හොඳයි මම දෙන්නව.
මෙතුමා අංක අංක ගැන කතා කරලා හිතුමා
නෑ ඒක ඉදිරිපත් කරන්න හරි that's all finish ඔව් ගරු සල්මන් මැතිතුමා
මම ප්‍රශ්න අහන කතානායක
සෝදේශ කටුකරු යමෙතුමාගෙන්
ගරු කතානායකතුමනි අයන්නේ 1 වර්ෂ 1997 මැයි මාසේ 29 වෙනිදා අයන්නේ 2 ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරමි අයන්නේ 3 වර්ග කිලෝමීටර් 19.79 කි අයන්නේ 4 ග්‍රාමධාරි වසම් 8 කි අයන්නේ 5 මං හැන්සාට් ගත කරනවා ග්‍රාමධාරි වසම් 8යි 207 207A 207B 208 208B 208B ස්ට්‍රෝක් 2 208C 210B කියන ග්‍රාම සේවසම් 8යි ආයන්න 1 සීමා නිර්ණය කිරීමක් කර ඇත ආයන්න 2 මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා 2025/24 වෙනි දිනට පෙර පැවති ග්‍රාමධාරි වසම් 14ට අදාළව අංක 983 දරන 1997 ජූලි 4 වෙනි සිකුරාදා දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් සීමාවන් සඳහන් කර ඇත ගැසට් පත්‍රයේ පිටපතක් සභාගත කරනවා නමුත් 2025/24 වෙනි දිනට පසුව මෙම ග්‍රාමධාරි වසම් 14 ග්‍රාමධාරි වසම් 8ක් බවට පරිවර්තනය වී ඇත ඇයන්නේ 1 ඔව් ඇයන්නේ 2 ඔව් එම ග්‍රාමධාරි වසම් 6යි කෝරළේපත්තුවේ දකුණේ කිරාන් ග්‍රාම සේවසම් 6යි 210A 210 210A1 210A2 210B ඒක හැන්සාට්ගත කරනවා 210E කෝරළේපත්තුව මැදමින් එකතු වෙලා තිබෙනවා
ගරු කතානායකතුමනි මම ගරු ඇමතුමායෙන් දැනගන්න කැමතියි දැන් බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අනුයුක්ත කරන ලද ග්‍රාම සේවා වසම් විශේෂයෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පාලනය වෙන ස්වභාවයක් පේන්න තියෙනවා ඒ මං හිතන්නේ ඒකට මොකද්ද ඒකට කාරණය
ගරු මන්ත්‍රීතුමනි කාරණා දෙකක් තිබෙනවා එකක් භූගෝලීය වශයෙන් පිහිටීම අනුව සමහර ඒවා ඒ ප්‍රදේශ අනුව එකතු කරලා තිබෙනවා ඒකම 2012 පසුගිය රජයේ විසින් සීමා නිර්ණ කමිටුව පත්කිරීමෙන් අනතුරුව ඒ වැඩ කටයුතු 2014 අවසන් වුණත් ඒක ගැසට් පත්‍රයේ පළ කළා නැහැ හේතු කීපයක් උඩ පනත අනුව අවුරුදු 5කට වරක් සීමාවන් වෙනස් කිරීමේ බලය සෝදේශ කටයුතු අමාත්‍යාංශ සතුව තිබෙනවා ඒ අනුව දැන් වර්ෂ 5 2017ට මේ වර්ෂයට නම් වෙලා තිබෙනවා ඒ අනුව දැනට මේ අපි මේ කමිටුව පත් කිරීමට කටයුතු කරගෙන යනවා 2012 එකෙන් සීමා නිර්ණ රටේ යම් යම් තැන්වල තිබෙන ඒවා සමහර ඒවා පිළිගත හැකියව තිබෙනවා සමහර ඒවා පිළිගත නොහැකි කාරණා තිබෙනවා කිසිම දේශපාලන පක්ෂක හෝ කිසිම ගමේ සංවිධානවල නියෝජිතත්වයේ නැතුව ගත්තු තීරණ නිසා ඒ අනුව 2017 කේදී මන්ත්‍රීතුමා මේ ප්‍රදේශයේ ඉදිරිපත් කරොත් අපිට යම් යම් නිවැරදි කිරීම කරලා දෙන්න පුළුවන්.
ඒ වගේ ගරු කතානායකතුමනි තව එක් ප්‍රශ්නයක් ගරු ඇමතුමනි දැන් මට මතක හැටියට හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහත්තුමා රාජ්‍ය පරිපාලන හා සෝදේශ කටයුතු අමාත්‍ය ධුරේ ඉන්නකොට පානම්බලන කියලා කොමිෂන් සභාවක් පත් කරා. එහිදී තීරණය කරේ යම් යම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නැවත සකස් කිරීම සහ අලුතින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නම් කිරීම. මම හිතන්නේ මෙම ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ග්‍රාම නිලධාරි වසම් මාරු කිරීම ඒ පානම්බල වර්තාවටත් පටහැනි මා ගරු ඇමතුමාගෙන් පහු වෙලා හරි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මේ පානම්බල කොමිසමේ නිර්දේශ අමාත්‍යංශය විසින් 100% පිළිගෙන ක්‍රියාත්මක කරලා තියෙනවද කියලා
මම හිතන්නේ ගරු කතානායකතුමනි එතුමා කියපු මේක ගැන මම මේ අවබෝධයක් තිබෙනවා නමුත් ප්‍රශ්න තිබෙන්නේ 2007 එක අපි ගැසට් කළා පිළි අරගෙන තිබෙනවා 2012 එකත් පිළි අරගෙන තිබෙනවා ඒ අනුව අපි පනතේ සඳහන් වෙන්නේ වර්ෂ අවුරුදු 5කට සැරයක් තමයි සීමාවල් ගැන සොයා බලන්න පුළුවන්. දැන් උදාහරණයක් හිතේ බැලුවොත් දැන් ලංකාවේ ග්‍රාමධාරි වසම් 14022ක් මේ මොහොතේ නැහැ. මොකද උදාහරණයක් හිතේ උමාවේ නිසා ග්‍රාම සේවා සම් 25ක් 30ක් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. එතකොට ඒ අනුව අර පරණ වැඩගත් తీරන සියල්ලක් අපි පිරියරන් తీන අතරේ මේ වර්ෂයේ එන අලුත් සීමා නිර්ණයත් එක්ක අපිට ඒක ඒ වෙනස්කම කළ දෙන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි බොහොම ස්තුතියි. ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා ගරු කර්මාන්ත වාණිජ මැතිතුමාගේ අසීමට
මම අහනවා ගරු කතනක.
සත්‍ය දෙකක් කල්ලිලනවා.
ගරු දලසලාපෙරු මැතිතුමා උසස් අධ්‍යාපන මහාමාර්ග මැතිතුමාගේ අසීමට ගරු වාස්දේව නානාකාර මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමාගේ අසීමට ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ඉනම් පාර්ලිමේන්තු පත්‍රිකා මැතිතුමාගේ අසීමට ගරු උදේ ප්‍රමාත් ගමන්පිල මැතිතුමා කම්කරු වෘත්තීය සමිති සම්මතය මැතිතුමාගේ අසීමට ගරු ඉම්රාන් මහරූප මැතිතුමා ගරු කුෂිකර්ම මැතිතුමාගේ අසීමට ගරු සන්දීප් සමරසිංහ මැතිතුමා ගරු පාරත් සභා පාරත් පන මැතිතුමාගේ අසීමට
කතානායක තුමනි මම අහනවා
එක අයන්න සබරගමු පළාත් ප්‍රධාන ලේකම් විසින් දන්වා ඇති තොරතුරු අනුව ගරු ප්‍රධාන අමාත්‍යතුමා 2015 වර්ෂයේ සිට මේ දක්වා භාවිත කරන වාහන සංඛ්‍යාව 3කි. දෙක එම එක් එක් වාහනයේ වර්ගය අංක 5090 වේ 1 SG KQ 5818 Toyota Jeep රටයක් 2 SG KK 5230 Land Rover Discovery Jeep රටයක් SGJN 0.587 Volvo car රටයක් 3 එක් එක් වාහනේ නඩත්තු කටයුතු සඳහා වැය කළ මුදල් පහතු දැක්වේ වාහනය SG KQ 5418 රුපියල් 30,21,635.75 750යි සරි 906,297.784 රක්ෂණ වන්දි ලෙස ලැබී ඇත. 2016 245,591.76 2017 වර්ෂයේ 15,87,289.790 14,185,000 මුදලක් දෙවැනි දෙක SG KX 5230 39,47,714.76 රුපියල් 24,28,621.694 මුදලක් රක්ෂණ වන්දි ලෙස ලැබලා තියෙනවා. එම වාහනයටම 2016 රුපියල් 11,70,092.732 2017 වර්ෂය සඳහා රුපියල් 561,308.710 3 SGJN 0.507 රුපියල් 7,595 2016 රුපියල් 159,370.739 2017 වර්ෂය සඳහා නැහැ. 4 අදාළ නොවේ. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මට අතුරු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි 2016 විකටනාධිපති වාර්තාවේ තිබෙනවා මේ ප්‍රධාන අමාත්‍යවරයාට පාවිච්චි කරන්න පුළුවන් වාහන නිල වශයෙන් ආරක්ෂක වාහනෙකුයි නිල වාහන දෙකයි. හැබැයි මෙම වාර්තාවේ තිබෙනවා වාහන 14ක් පාවිච්චි කරලා තිබෙනවා කියලා. එපමණක් නෙමෙයි වාහන 14 පාවිච්චි කරලා තිබෙනවා 2015 වාහන පාවිච්චි කිරීමෙන් මිලියන 9ක මේ මුදල් ගෙවලා තියෙනවා මිලියන 9ක්. ඉතින් මෙතන වාහන අවභාවිතයක් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. මේක මේ විකරණාධිකපති වාර්තාවේ තිබෙන්නේ. ඊළඟ
ඒකට පිළිතුරු
දෙන්න ක්‍රියාමාර්ගය කුමක්ද?
කතාවේ පිටපතක් මම මට ලබා දුන්නා මම ආණ්ඩුකාරතුමා වෙත යවන්නම්. නෑ ගරු කතානායක මෙතනම මට මෙතන විශේෂ විශාල ප්‍රශ්නයක් තියෙනවා. චමින්ද විශ්ව මන්ත්‍රීව පොඩ්ඩක් ඉවසන්න. මෙතන නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න මට අකමැත්තක් නැහැ. මට මෙතුමා දැන් විගණන වාර්තාවක් ගැන මට ප්‍රශ්නයක් නැගුවා. මම අදාළ මන්ත්‍රීතුමා සාධාරණ ප්‍රශ්නයක් නැගුවේ විගණන වාර්තාවක් සඳහන් කළා. ඔබතුමා මට උපදෙස් දෙන්න මගේ නෛතික 13 වෙනි සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රශ්නයක් ඇහුවා නම් මට ගත හැකි ක්‍රියාමාර්ගය මෙතුමා විගණන වාර්තාවක් ගැන සඳහන් කරා. මම ඒ සම් ඔබතුමා ඔබතුමා මමට එක කතානායකට යොමු කරන්න පුළුවන් මේ ප්‍රශ්නේදී මේ උත්තරේ මේ මෙහෙම ප්‍රශ්නයක් මතු වුණා විගණන වාර්තාවේ මෙහෙම දෙයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඊට එහා ගරු කතානායකතු මේ සභාවට මගේ වගකීම පළාත් සභා එවන වාර්තා අනුව
හොඳයි ගරු ඇමෙත්තම ඒ ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ඒ වැදගත් ප්‍රශ්නයක් ආපු හින්දා ඒක ඔබතුමා සොයා බලලා සම්මානෙන් අදාළ අමාත්‍යවරයා වශයෙන් මම හිතන්නේ ඔයා ඔබතුමා ලේකම්වරයාට හරි කියලා පරීක්ෂා කරන්න බලවනනම් හොඳයි.
මෙතුමා ඉතාමත් හරයාත්මක ලෙස විගණන වාර්තාවක් පදනම් කරගෙන යම් ප්‍රශ්නයක් මතු කරා. ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් කරුණු මම ආණ්ඩුකාරතුමාට දැනුවත් කරන්නම්. ඒ සම්බන්ධ හැබැයි ඔබතුමා ඊට අමතරව මට යම් දෙයක් කරන්න කියනවා නම් මම කරන්නම්.
නෑ මම කියන්නේ අදාළ අමාත්‍යවරයා වශයෙන් ඔබතුමාට වාර්තාවක් ගෙන්නගෙන බලන්න පුළුවන්නේ.
මම විගණන වාර්තාව ගෙන්නගෙන ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරට දැනුවත් කරගෙන
මෙතුමාට පිළිතුරක් දෙන්න. මෙතුමාට පිළිතුරක් දෙන්න ඊළඟ සතිය. බොහොම ස්තුතියි. හරි. මන් මොකක්දන්නේ?
ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි 2015 එතුමාගේ ආරක්ෂා වාහනය ආරක්ෂාවට යන වාහනය මේ කෑගල්ල පොලිසියේ රත වාහනයක් ලෑන්ඩ් ක්‍රූසර් එක ඒකේ නම්බරේ GB 8457 මේක ගංජා ගෙනියනකොට අහු වුණා. අහු වෙලා ඊට පස්සේ දැන් මේ වාහනේ අපිට දැනගන්න ඕනේ අයිතිය තියෙන්නේ පළාත් සභාවටද නැත්නම් පොලිසියටද කියන එක දැනගන්න ඕනේ ගරු කතානායකතුමනි.
අරු මන්ත්‍රීතුමනි එවැනි ප්‍රශ්නයක් මට කොහොමද මේ සභාවේ උත්තර දෙන්නේ? ඔබතුමා
නෑ ඔබතුමා හොයලා බලන්න.
හොයලා
බලන්න. හොයලා බලලා පිළිතුරු දෙන්න මම දන්නවා.
ගරු කතානායකතුම මේ ප්‍රශ්නෙට හොයලා බලලා මේ සභාවට පිළිතුරු දෙන්න.
පිළිතුරු දෙන්න. ඔව් ඔව් හොඳයි. මොකද්ද විජේසිරි මන්ත්‍රීතුමනි?
මේ දැන් ඇත්තටම අපි ඉතාමත්ම පැහැදිලි ගරු ඇමතිතුමා 13 වෙනි ආණ්ඩුකවස්ථාව අනුව එතුමා අසරණ වෙලා කියන කාරණේ සමා වෙන්න ඕනේ ඔබතුමාට.
ඔව් ඒක අපි පිළිගන්නවා.
ගරු කතානායකතුමනි
මට පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න පොඩ්ඩක් මම කතා කරන්න ඉන්නද? ඒ වාර්තා අනුව එතුමාට වාර්තා ගන්න ඕනේ ආණ්ඩුකාරතුමා. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒ වගේ එකයි මං කිව්වේ අදාළ අමාත්‍යවරයා වශයෙන් එතුමාටත් පුළුවන් මේ ගැන අවධානය යොමු කරලා යම්ක ක්‍රියාදාමයක් ගන්න. දැන් එතුමා ඒකට එකඟ වුණානේ. ඔව්. ඔව් අපිට
පිළිබඳව සියලු දේවල් විගණන විමසුම් සහ ඒ සියලු වාර්තා වලින් එළිදරව් වෙලා කාරණා අනුව අපි පැහැදිලිව ඔප්පු කරනවා මේවා මේ මහජන මුදල් මේ අවභාවිතය කියන කාරණේ. එතකොට කවුද කාටද හැකියාවක් තියෙන්නේ එහෙනම් මොවුන් පිළිබඳව මේ හොරු පිළිබඳව ගත යුතු
තීන්දුව ගන්න පුළුවන් ආණ්ඩුකාරතුමා. නමුත් මේවා එතුමාට පුළුවන් ඒ අවධානය යොමු කරන්න. ඒකයි වර්තමාන බලවත් කියන්නේ. හොඳයි බොහොම ස්තුතියි ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා විදුලි බල පුනර්ජනනයේ බල ශක්තිය මැතිතුමා ඇසීමට
මම අහනවා ගරු කතරයි තුමනි නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ බලාගාර තුනක් තිබෙනවා. ඒ බලාගාර තුනේ ආයු කාලයේ අවසන් වීම පිළිබඳ මේ අසන ලද ප්‍රශ්නේ ඉතාම බරපතල ප්‍රශ්නයක්. එක් පළවෙනි ගල්ලඟුරු බලාගාරයේ ආයු කාලය 2041 වර්ෂයේ දෙවෙනි හා තුන්වෙනි ගල්ලඟුරු බලාගාරවල ආයු කාලය 2044 වර්ෂයේ අවසන් වීමට අපේක්ෂා කරනවා. නමුත් ගරු කතානායකතුමනි මෙම ගල්ලඟුරු බලාගාරවල මේ ආයු කාලය පිළිබඳ අපි නිගමන කරලා තියෙන්නේ ඒවායේ පිරිවිතරයන් 90යි. ඒ කියන්නේ සම්මතයන් 90යි. නමුත් පහුගිය කාලවල මේ බලාගාරවල විටින් විට සිදුවුණු බිඳවැටීම් සහ තාක්ෂණික දෝෂත් අපේ පද්ධතියේ අපේ විදුලි පද්ධතියේ ඇති ආවේණික ගැටලුත් සලකලා බලනකොට 2041 සහ 2044 කියන වර්ෂ දක්වාම මේ බලාගාර ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමට හැකිද කියන ප්‍රශ්නය ස්වභාවිකව ඕනම කෙනෙකුට මතුවෙනවා ගරු මන්තුමනි. ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුර ඒකයි. ඊතර ගැටලුවක් තිබෙනවා. අයන්න දෙක ඔබතුමා අහන්නේ මේ ආයු කාලයේ අවසන් වීමෙන් පසු ඒ එම අවසන් වන බලාගාරවලින් ඇතිවන හිඟය පියවීමට ගන්නා ක්‍රියාමාර්ග නොරොච්චෝලේ ඉදිකර ඇති ගල්ලඟුරු බලාගාර තුනෙහි ආයු කාලයේ අවසන් වීමෙන් පසු එම බලාගාර තුනෙන් ලැබුණු බලශක්තිය ලබා ගැනීම සඳහා ගල්ලඟුරු බලාගාර ස්වභාවික වායු මගින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාර ඒ වගේම සූර්ය බලය සුළං බලය මුහුදු රළ ඒ වගේම ජෛව ස්කන්ධ ඇතුළත් පුනර්ජනනීය බල ශක්තිය යොදා ගනිමින් ඇතුළත් කරපු විදුලි බල මණ්ඩලයේ සම්ප්‍රේෂණ හා ජනන සැලැස්මක් අපි සකස් කරලා තියෙනවා මේ සැලැස්ම අනුව අපි කටයුතු කරන්න අත්‍යවශ්‍ය මේවා අපි මෙම බලාගාරවල ආයු කාලය අවසන් වීමෙන් පසුව නෙමෙයි ගරුමන්තුමනි අපි කල් තියලම සකස් කර ගන්නවා අයන්න රෝමන් 3 මේ බලාගාරයන්හි නිරන්තරයෙන් මතුවන තාක්ෂණික අර්බුද පිළිබඳව සලකා බැලීමේදී නියමිත කාලයට පෙර එම බලාගාර භාවිතයෙන් ඉවත් කිරීම මගින් සිදුවේ හැකි තත්වයන් පිළිබඳව දිගු කාලීන ජනන සැලසුම් සකස් කරනු ලබන සැලසුම් සම්පාදකයන්ගේ අවධානය යොමු වී තිබේද යන ප්‍රශ්නයට උත්තරේ වන්නේ අවධානය යොමු වී ඇත යන ප්‍රශ්නයයි. අයන්න ආයන්න අදාළ නොවේ. මම සතුටුවන්ත වෙනවා ඔබතුමන් මේ ප්‍රශ්න යොමු කිරීම ගැන මන්තුමා.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් නිරන්තරයෙන්ම අපිට කතාබහට ලක් වෙන කාරණයක් තමයි මේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ නිරන්තරයෙන්ම විදුලි බලය සැපයීම ඇන හිටිනවා යම්කිසි ආකාරයක මේ වර්තමානයේ වුණත් මේ නොරොච්චෝලේ දැන් ඔබතුමා කියනවා දැන් ඉදිරි අනාගතය තුල සැලසුමක් තියෙනවා කියලා. නමුත් වර්තමාන කාලය තුල මේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඒ පද්ධතිය විදුලි බල පද්ධතිය ඇන හිටියොත් මේ මුළු රටම අඳුරේ. ඉතින් මේකටත් අපේ රජයට තමයි බැනුම් අහන්න වෙන්නේ. නමුත් මේක ඉදිකරන ලැබුවේ පහුගිය රජ විසින්. හදිසියේ මේ බලාගාරයේ නිෂ්පාදන කටයුතු යන හිටියොත් ඔබතුමාලා ගන්න විසඳුම මොකක්ද?
ගරු මන්ත්‍රීතුමනි, අත්‍යවශ්‍යම ගරු කතානායකතුමනි, එවැනි තත්වයක් මතු වුණා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. මෙගවොට් 900ක ධාරිතාවයෙන් යුතු මේ බලාගාරයේ තිබෙන 300ක් මෙගවොට් 300ක් බැගින් වූ යන්ත්‍ර තුනම එකවර බිඳ වැටුණා. ඉතාම බරපතල තත්ත්වයක් මතුන. නමුත් අපේ ඉංජිනේරුවන් ඉතාමත්ම කල්පනාකාරීව සැලසුම් සහගතව ඒ අවස්ථාවට මුහුණ දීලා අපේ පද්ධතිය ආරක්ෂා කරගත්තා. අඛණ්ඩව කියන්නේ මේ දිගු කාලන විදුලි බිඳ වැටීමක් වළක්වගත්තා. හැබැයි අපිට හැමදාම මේ වාසනාව නැති වෙන්න පුළුවන්. මේකේ අනතුරක් තිබෙනවා. ඒ නිසා අපි දැනට ගරු මන්තුමා ඉක්මනින්ම අපේ පද්ධතියට ද්‍රවීකృత වායු ඒ කියන්නේ LNG මගින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාරයක් මෙගවොට් 300ක් ඒක තමයි නොරොච්චෝලෙන් පස්සේ හදන විශාලම බලාගාරය අපේ රජය යටතේ. ඒ බලාගාරය සඳහා දැන් ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය අවසාන අධ්‍යයනයේ තියෙනවා. ඒත් එක්කම තවත් මෙගවොට් 500ක් වගේ නු බලාගාර දෙකක් ගැන අපි කල්පනා කරනවා. තාමත් ඒ වගේ අවසාන තීරණ අරගෙන නැහැ. ඊට අමතරව ඉතාම වේගෙන් සූර්ය බලය සහ සුළං බලය අපේ පද්ධතියට එකතු කරමින් තියෙනවා. පසුගිය වසරක කාලය තුළ අපි මෙගවොට් 116ක පමණ සූර්ය බලය පද්ධතියට එකතු කරලා තියෙනවා පුනර්ජනනීය බල ශක්තියක් හැටියට. නමුත් ඔබතුමා මේ නගන ලද ප්‍රශ්නය නිසාම සහ අපේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් කාලයක් තිස්සේ කරන ලද අධ්‍යයනයන් දු සලකලා බලලා අපි ඕනම මොහොතක නොරොච්චෝලේ යන්ත්‍ර තුනම අපට අහිමි වීමේ අවධානම ගැන සලකලා අපි කටයුතු කරනවා කියන කාරණය මම ඔබතුමාට කියන්න
ඕනේ. එකම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කතානායකතුමනි, පහුගිය අවස්ථාවදී අපි දැක්කා කණිතර නීතිගත සංස්ථාවේ දැවැන්ත දීපව්‍යාප්ත වැඩ වර්ධනයක් සිද්ධ වුණා. එතකොට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටිනවා ලබන සතියේ දීපව්‍යාප්ත වැඩ වර්ධනයක් සිද්ධ කරනවා කියන එක. දැන් මේකට නිමිත්ත හැටියට මම දකින්න ඔවුන්ගේ තියෙන වැටුප් විෂමතාවය. හැබැයි ඒකේ අපි ඈතට ගිහිල්ලා බලපුවාම 2015 ජනවාරි 8 තමයි ජනාධිපතිවරණය තිබ්බේ. ඒ සමගම ඒ මතම ඒ උඩම විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ වැටුප් වැඩි කරනවා. කිසිම නිර්ණායකයක් කිසිම පිළිගත හැකි ක්‍රමවේදයක් කිසිම දෙයක් නැතුව ඉතාමත්ම අධි ප්‍රමාණයකින් වැටුප් වැඩි කරනවා. එතකොට ඒ හා සමාන්තරව පහළ සේවකයින්ගේ වැටුප් වැඩි කරන්නට බැරි තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හා සමග තමයි මේ වැටුප් විෂමතාවයන් පිළිබඳව ඔවුන්ගේ එල්ලීම තියෙන්නේ. එතකොට මේ වෘත්තීය සමිති විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටිනවා ලබන සතියේ දීපව්‍යාප්ත වැඩ වර්ධනයක් කරනවා කියන එක. පහුගිය රජයේ තොප්පි තමයි මේ ඔබතුමාගේ උලගේ ඔළුවට වැටෙන්නේ. ඉතින් මම ඔබතුමාලාගෙන් අහන්නේ දැන් ඒ වැඩි කරන ලබූ කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව 2015 ජනවාරි 8 වෙනිදා පහුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් වැඩි කරන ලබූ ඒ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ වැටුප් පොලට සමගාමීව යම් පදනමකින් පහළ නිලධාරීන්ගේ වැටුප් වැඩි කළ හැකිද? එහෙම නැත්නම් ඔවුන් සිද්ධ කරන්නට හදන දීපව්‍යාප්ත වැඩ වර්ජනය හැමෝම ඔබතුමාන්ලගේ විසඳුම මොකක්ද කියන එක මම දැනගන්න කැමතියි.
අරු කතානායකතුමනි, ලබන 13 වෙනිදා වැඩ වර්ජනයක් පිළිබඳව දැන්වීම අපට ලබා දීලා තිබෙනවා වෘත්ති සමිති ගණනාවක් විසින්. මෙම විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිති 60කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේ වෘත්ති සමිති සියල්ලම වගේ ඒකාබද්ධ වෙලා යම් ආකාරයක වැටුප් විෂමතාවයක් පිළිබඳ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරනවා. එහි ඇති සාධාරණ පැතිකඩ කීපයක් පිළිබඳවම අපි කාලය තිස්සේ අවධානය යොමු කළා. ඔවුනුත් අවස්ථා කීපයක වෘත්ති සමිති ක්‍රියාමාර්ගයන් අනුගමනය කරලා දැන් 13 වෙනිදාත් නැවත බරපතල වැඩ වර්ජනයකට යොමු වන බව තමයි අපිට පෙනෙන්නේ. දැන් අපි මේකට විකල්පයක් විදිහට ගරු මන්ත්‍රීතුමනි, මේ විෂමතාවය අත්වශ්‍යම විදුලි බල මණ්ඩලයේ වැටුප් මදි කියලා කවුරුත් කියන්නේ නැහැ. හැම සේවකයෙක්ම එහෙම කියන්නේ ඕන් කියන්නේ විෂමතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ නොගැලපීමක් තියෙනවා කියලා, මේ යම් අසාධාරණ තත්වයක් තිබෙනවා කියලා. දැන් ඒ නිසා විදුලි බල අපි මේ පිළිබඳව විවිධ විද්වතුන්ගේ අදහස් සලකලා බලලා, ඒ වගේම වෘත්තීය සමිතිවල අදහස් සලකලා බලලා අපි විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටකොඩ මහතා විසින් පහුගිය සතියේ අමාත්‍යාංශයේ පැත්තෙන් මේ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත් වන යෝජනා මාලාව සෑම වෘත්තීය සමිතියකටම අපි ලිඛිතව දැනුම් දුන්නා. දැන් ඒ නිසා සාකච්ඡාවට පදනමක් තිබෙනවා, පදනම් ලේඛනයක් තිබෙනවා මේ ප්‍රශ්නය විසඳීම සඳහා වන ක්‍රියාමාර්ග. ඒ එකක් සංකීර්ණයි මේ ප්‍රශ්නය, ඒක වැටුප් ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. වෘත්තීය ගරුත්වය පිළිබඳ, ඒ වගේම වෘත්තීය ඒ ශ්‍රේණිගත කිරීම පිළිබඳ, ඒ වගේම වැටුප් විෂමතාවයන් පිළිබඳ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ වගේම සේවක කණ්ඩායම් අතර තරඟයකුත් තිබෙනවා. ඒකත් විශේෂ තත්වයක් මේ සාමාන්‍ය වෙනත් ආයතනවල නැති විදිහ. දැන් ඒ නිසා කාටත් එහෙමයි, කාටත් සාධාරණ වෙන ආකාරයේ විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. මම විශේෂයෙන්ම රට පුරා ඉන්න විදුලි බල මණ්ඩලයේ සේවකයන් සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා. අපි මේ හැම වෘත්තීය සමිතියකම නායකයන් වෙත ලබා දී ඇති විසඳුම් මාලාව පිළිබඳව අධ්‍යයනය කරන්න, පිටපත ලබාගෙන විධිමත්ව අධ්‍යයනය කරන්න අපි හුඟක්ම සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට සහාය වෙන්න රට ඉතාම දුෂ්කර තත්වයක ඉන්න වෙලාවේ මේ රට වෙනුවෙන් හිතලා මේ විසඳුමක් සඳහා එකඟ වෙන්න කියලා
මම ඉල්ලා හිටියා. ගරු ඇමතිතුමා, බොහොම ස්තුතියි. ගරු සෛද අලි සෛර මවුලාන මන්ත්‍රීතුමා, අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට දෙවෙනි වට පළවෙනි ප්‍රශ්නය ගරු බුද්ධික පතේට ඇමතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරනවද? සභාගත කරනවා. දෙවෙනි ප්‍රශ්නය ගරු බිමල් රත්නායක ඇමතිතුමා මුදල් ජනමාධ්‍ය ඇමතිතුමාගේ ඇසීමට සභාගත කරනවද?
සභාගත කරන්න.
තුන ගරු පද්ම උදේශාන්ත ගුණසේකර ඇමතිතුමා නිවාස ඉදිකිරීම ඇමතිතුමාගේ ඇසීමට සභාගත කරන්න. ගරු හය ගරු නරින් බණ්ඩාර ඇමතිතුමා අහන්න. හත දල සලාපෙරුම් ඇමතිතුමා හරි සභාගත කරනවද?
ගරු කතානායකතුමනි, මම මේක උත්තරේ සභාගත කරනවා. හැබැයි සභාගත කරන අතර එතුමා අහලා තියෙනවා ප්‍රශ්නයක්, මම හිතන්නේ මේක රට දැනගන්න ඕන. බාහිර උපාධි පාඨමාලාවන් සඳහා බදවා ගනු ලබන උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව අපි දැන් දෙගුණයක් කරනවා. අපි ගත තීරණය තමයි අභ්‍යන්තර ශිෂ්‍ය ප්‍රමාණයටම බාහිර ශිෂ්‍යයන් බදවා ගන්න කියලා. දැන් අපි බාහිර ශිෂ්‍යයන් දෙගුණයක්
නෑ නෑ පිළිතුරු ඇහුවා ඇහුවා කවුද පත් නෑවුවනේ ආයෙත් ඇහැරුවා නැහැ. ඔව් නෑ බොහොම ඇහුවා ප්‍රශ්න අහන්න දුන්නා සභාගත කළා.
නෑ මම මේ කැමැත්තෙන් කියවන්නේ. ඔව් මම මේක කියවන්නේ කැමැත්තෙන්. මේක
අර මේ පිළිතුරට අමතරව පැහැදිලි කිරීමක්. මොකද්ද?
නෑ මේක රටට බලපාන ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි. මේක රට
බලපාන
මට ඒක අමාරුයි මේ ඉස්සර මට ප්‍රශ්නේ. ඔව්. එමුනා ඔක්කොටම දෙන්න වෙනවනේ.
ඔබතුමා එතකොට සමහර පිළිතුරු කියවන්න. සමහර පිළිතුරු සභාගත කරන්න දෙන තීරණයක් මොකක්ද?
නෑ ඔබතුමාගේ
මෙතුමාගේ පැහැදිලි කිරීමක්.
මෙතුමා කියන්නේ අපිට උත්තර දෙන්න එපා කියලා.
ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මට දොර යෝජනා කරන්න එපා. එතුමා පිළිතුරු දෙනකොට මේ තව පැහැදිලි කිරීමක් කියවන්න ඕනේ නේද? නෑ මම පැහැදිලි කරන්න කිව්වේ නෑ. මම පැහැදිලි කරන්න කිව්වේ නෑ. නෑ ඒක මම මේක මට මෙතන දෝෂාරෝපණය කරන්න එපා. ඒක වැරදි දැන් සමහර අවස්ථාවල ඔබතුමාටම අවස්ථාව දීලා තිබෙනවා. ඒ නිසා මේක මට ඇවිල්ලා මතුමා මගෙන් ඉල්ලුවා. ඒතොර අනිත් ප්‍රශ්න අහපු ඔක්කොම දෙන්න දෙනවා. ඒක මේක කරන්න බෑ. ඒක මේක විරේදී. දැන් මෙතුමා ඒ පිළිතුරට අමතරව මේක දෙන්නේ ඔබතුමා පැහැදිලි කිරීම. මම දැන් මම ප්‍රශ්න මොකද්ද කියලා පැහැදිලි කරන්න.
අරු කතානායකතුමනි උත්තර ලබා දීම ඇමතිවරයාගේ අභිමතය. ඇමතිවරයාගේ අභිමතය. මම මේ සිය කැමැත්තෙන්
අපි කියන්නේ යන්නේ මේ දෙන්න ගණකරන්නේ ඔව් වෙලාව තිබුණ කසලේ
ඔව් ඔව් ඔබතුමා කියන්නේ උත්තර දෙන්න එපා කියලාද?
නෑ ඒක එහෙම නෑ ඔකටම දෙන්න වෙනවනේ අද පස්සේ ඒක මට දෙන්න බෑ. නෑ දෙන්න.
ගරු කතාරයතුමනි
සභාගත කරනවා සභාගත ගහලා තව පැහැදිලි කිරීමක් එතුමා කියනවා ඩබල් කරනවා එච්චරයි. ඒක ඉතරයි. පැහැදිලි කිරීම ඉතරයි කරන්නේ ඒකම.
ගරු කතානායකතුමනි
මිනිස්ටර්
ගරු කතානායකතුමනි බාහිර
නෑ මෙතුමා නෑ මම ඒක පිළිගන්නේ නෑ පොඩ්ඩක් මට කතාව අවස්ථන්න ප්‍රශ්න දෙයක් ඇහුවා නෑ ඒක උතුමාගේ තීරණයක් නෑ අවස්ථාව දුන්නේ නෑ මෙතුමා ප්‍රශ්නේ ඇහුවා ප්‍රශ්නේ ටේබල් කළා ඒක මෙතුමා ප්‍රශ්නේ ඇහුවා ඒක ටේබල් කරලා තව පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කිව්වා නෑ විචෝ කරගන්න ඒක ඔබතුම අයින් කරගන්න බය කතාව මෙතන ඒක වැරදි ඔබතුමලා වැදගත් පක්ෂයක් ඔව් එහෙම කරන්න විදියන්නේ නෑනේ ඔව් සභානායකතුමා
බාහිර ශිෂ්‍යයන් බදවා ගැනීම සම්බන්ධයෙන් ජනතා බිඳුව වෙනකොට කීප වතාවක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කෙරුවා බාහිර ශිෂ්‍යයන් බදවා ගැනීම සම්බන්ධයෙන් ජනතා බිඳුව වෙනකොට මේ පාර්ලිමේන්තුවේ කීප වතාවක් ප්‍රශ්න කෙරුවා ඒකයි මම මේ පැහැදිලි කිරීම කෙරුවේ
හොඳයි
උත්තර දුන්නාම වැරදි
හොඳයි
මේක පොදු පාර්ලිමේන්තුවක්
හරි පොදුමයි ගරු හත ඩල සලාපෙරුම් මැතිතුමාගේ ප්‍රශ්නේ
උත්තරද
යා ගරු වාසුදේව නානකර මැතිතුමාට
ටේබලින් ඉස්
ගරු නමේ බන්දුල ගුණවදන මැතිතුමාගේ ප්‍රශ්නේ නමේ පිරිතුරු ඒක දැන් ප්‍රශ්න සභාගත කරන්න මෙතන මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා නෑ නෑ ඒක මම මෙතුමට බෑ කිව්වා ඒක කරන්න ඕ බෑ ඔව් මම කියන්නේ ඔබතුමාට වැඩ කළේ නෑ එහෙම සැලකිය එක වැරදි ඔබතුමා කරන්න ඔබතුමා පක්ෂ නායකයෙක් ඔබතුමා කියන එක වැරදි මම අවස්ථාව දුන්නත් එතුමා ටේබල් කළා අදාළ අමාත්‍යවරයා කිව්වා තව පැහැදිලි කිරීමක් ඕන කියලා ඒක ඔබතුමාගේ මතේ මේ මතය මේක මෙතනින් අවසන්යි ඊට පස්සේ මේක ගැන කතා ගන්න
දහය
උදේ ප්‍රභාත් ගමන් බිල මැතිතුමාගේ සභාගත කරන්න දහය
මම ආනෝකරු කතානායක
සභාගත කරන්න 11 ගරු ඉම්රාන් මහරුම් මැතිතුමා සභාගත කරන්න සභාගත කරන්න you can have different rules no I refuse for honorable ratnayak so ether e wage tawad deepa me anawashya chawdana mate inne oh sabhagata karanna man kaadawat ida dunne ma ude man etumayen illuwa man komada ekkenekuta ida dunnot okota me ida denna wenawa kiyala eka waradi ne e dan man metendu ge parameti prashne apa obuthuma sabhagata kala hari ne deweni ekath obuthuma sabhagata karala man awasara illuwa pahajili kirimak kanna obaya intake ekak double kara kiyala echchara දැයකරන විරුද්ධාත්මක ප්‍රකාශ කළේ. ඔව් ඒක හරි. දැන් අපි ඊළඟට සභාගත කරන්න මේ ගරුවම සභාව. හොඳයි. ඉම්රාන් මාරුම් මහත්මයා. නෑ දැන් ඒක දැන් අපි මේක කරොත් මේ සභාව දුවන්න බැරි වෙනවා ගරු අමතුමා. සභාගත මේක ඇත්තම කියන මේක මේ පැහැදිලි කිරීමක් කියලා දැන් ආපහු පැහැදිලි කරන්න ආපහු මේක මුළු සිස්ටම් එක වෙනස් කරන්න වෙනවා. ඔව්. ඒක ඉතාමත් අසාධාරණ චෝදනාවක් කෙරුවේ ඒක කමන්නේ ඒක මට කමන්නේ. මං කාටවත් බය වෙන්න ඕන කෙමුකුත් නැහැ. ඔව් ඒක කමන්නේ. ඔව් ඒක හරි මා චර්චා කරන්නේ. ජෙප්ටේබලිටිය. ඉම්රාන් මාරුම් මැතිතුමායි ප්‍රශ්නේ. සභාවට ගන්න. හොඳයි. හරි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තු 14 14 ප්‍රශ්නේ. සභාගත කළානේ.
අධ්‍යාපන ඇමතුමා සති දෙකක් කල් ඉල්ලන
වෙනවා. හරිනේ. පන්ති සභානායකතුමා.
අයිම වයිට බල්ස.
සභා එක්ගද?
අය.
ගරු දිනේෂ් ගුණාදෙන ඇමතුමා.
ඔබතුමාගේ නියෝගය පරිදි පාර්ලිමේන්තුවේ ලේකම්තුමා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සංශෝධන 33 අද දින નિયમિત මේ පනතට ඉදිරිපත් කළා. දැන් සතියකට කලින් මේ පනත ගැනීමට තිබුණු අවස්ථාවේදී ඒට පිළිතුරක් වශයෙන් එවනවා ත පනත් කැටුම් පතට අදාළව ඔබතුමා විසින් ගරු කථානායකතුමාට බාර දෙන ලද සංශෝධන අතුරින් පහත සඳහන් වගන්තියට හා උපලේඛනවලට අදාළ සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාව සමග කිවේ යුතු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 ප්‍රකාරව කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අවකාශ නොමැති බව ගරු කථානායකතුමාගේ උපදේශ පරිදි කාරුණිකව දන්වා සිටමි. 19 වගන්තිය 22 වගන්තිය 33 උපලේඛනයට අදාළ සංශෝධන. ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානය 152 මම වේලාව ගන්නෙ නෑ. 152 වගන්තියට ගත්තොතින් මෙහි තිබෙන්නේ පනතක් ඉදිරිපත් කිරීම ඇමතිතුමාට පමණයි. මේ ඒකාබද්ධ අරමුදල හෝ ඒට සම්බන්ධ කටයුත්තක් ගැන තියෙන්නේ. ඒ ගැන කිසිම වාදයක් නෑ. ඇමතිතුමා අලුත්ම පනතක් ගේනවා. මේ අලුත්ම පනත තවම සම්මත වෙලා නෑ. ඒ නිසා මේක වලංගු වෙලා නෑ. ඒ නිසා තමයි අපි එහි කාරක සභා අවස්ථාවේ 133 ඔබ යූ රිෆර් ටු ස්ටෑන්ඩින් ඕන 133 මම කියවන්න යන්නේ නැහැ. එහිත් මම කියන කාරණේ හරය ඒකයි. හරය ඇමතිතුමෙක්ට පමණයි මේ වගේ කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට හෝ ඒ සම්බන්ධ බදු පිළිබඳ පනත් ගේන්න හෝ ඉවත් කිරීමට ඉදිරිපත් කරන්න පුළුවන් ඇත්ත. ඒ ගැන කිසි වාදයක් නමුත් අපි මේ අලුතෙන් සම්මත කරන්න හදන පනතකට අපි ගරු ඇමතුමාවත් හම්බෙලා සාකච්ඡාත් කරා බොහොම සුහදව. මේ ඉදිරිපත් කරන පනතට අපි කාරක සභා අවස්ථාවේ මන්ත්‍රීවරුණ හැටියට අපිට තියෙන අයිතිය හිටපු මහලේකම්තුමිය විසින් ප්‍රකාශිත මේ පොත ප්‍රියාණි විජේසේකර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රියාදාමේ මෙහි 56 පිටුව මම ඔබතුමාගේ අවධානය පිණිස ගේනවා. මේක කරන්න පුළුවන් බව අපිට. මෙහෙම තහනමක් නෑ අපිට. තහනම තියෙන්නේ මේ පනතක් හෝ සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඒ නීත්‍යානුකූල වුණාට පස්සේ ඇමතිතුමාට හෝ ඇමතිවරයෙක්ට පමණයි. දැන් එහෙම පනතක් තවම සම්මත වෙලා නෑ ගරු කථානායකතුමනි. ඉතින් අපි ඉතාම ඕනෑකමින් ඔබතුමාගේ ඉල්ලලා සිටිනවා මේ කරුණු ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව දෙන්න. ආණ්ඩුව පිළිගන්නව නම් පිළිගනි. මොකද ඉතාම වැදගත් පනතක් මේ රටේම ජනතාවගේ සහ රටේ ආදායම හා මුළු රජයේම රජයකම භාණ්ඩාගාරයේම අලුත් ආදායම් පිළිබඳ පනසක්. ඉතින් මන්ත්‍රීවරුණන් අපට සංශෝධනයක් ඉදිරිපත් කරන්න බැරි නම් එය මං හිතන්නේ මේ වගන්තියට එකඟයි කියලා. අපි තව එකක් මම තව ඉල්ලීමක් ඇටටයි රීකන්වස් රීකන්වස් what I'm submitting. The House can agree to allow us to proceed. If the first instance you can't, you are going to make a ruling, we request that the House allows the amendments to be taken up. අපිට ඡන්දයක් ඕනේ දෙන්න බැරනම් ඇමැතිතුමා ඡන්දෙ නොදී ඉන්න ප්‍රතික්ෂේප කරන්න. නමුත් අපිට සබ්මිට් කරන්න මන්ත්‍රීවරුන්ට සංශෝධනය ගෙනෙන්නවත් අවස්ථාව දෙන්න. මොකන්ද මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පැමිණෙන තැන?
හොඳයි.
තාවර නියෝගයේ 90. So let me speak will you? I love you to speak. Please allow me to learn your manners.
නියෝග 90 බෑ නමුත් ගරු සභානායක
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 90 ස්ථාවර නියෝග 90 ඊටමත් ස්ථාවර නියෝග 90 ඊටමත් පැහැදිලි මුදල් පරතකට සංශෝධන ගේනවා නම් ඒ සංශෝධන කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන්න ඕන. කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන්න ඕන. So we can't work against the standing order. What about the cabinet? අපි කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය නැතුව මේක සම්මත කෙරුවොත් කැබිනට් මණ්ඩලය අපිට දෝෂාරෝපණය කරයි. නෑ මේ තියෙනවා මේ පොඩ්ඩක් තියෙනවා එවැනි යෝජනාවක් පරත් කෙටුම්පත් සංශෝධනයක් ඉදිරිපත් කිරීමට පෙර ඇමතිවරයා එම යෝජනාව පනත් කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තුව දැක්විය යුතුය. ගරු මංගලැමැතිතුමා ගේන සංශෝධන ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කෙරුවා. දැන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සංශෝධන ගේනවා ඒක අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන්න ඕන. But it's too late now.
ගරු රත්නායක මන්ත්‍රීතුමා
කතානායකතුමනි ගරු සභානායකතුමනි දැන් මේකේ 52 වෙනි ස්ථාර නියෝගය අනුව ගරු කතානායකතුමා තිබෙනවා පොදුවේ විශේෂත්වයක්ින් තොරව පනත් කැටුම් පිළිබඳ කාරක සභා අවධිය කියලා. මේක තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යෙකු විසින් ඉදිරිපත් කරන යෝජනාවක් මත පනත් කැටුම් පත දෙවනවර කියවා ඇති විදිහට මම පනත් කැටුම් පතට පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කළ යුතුය. එතෙක දුවත් අමාත්‍ය ඇමතිවරයෙකු විසින් ඉදිරිපත් කරන යෝජනාවක් මත එසේ තීරණ කළ ලැබුවොත් ඒ පනත් කැටුම් පත කාරක සභා කතානායකතුමා විසින් කරන විශේෂ කාරක සභාවට යොමු කරන්න පුළුවන් කියලා. එතකොට අපිට ගරු කතානායකතුමනි කාරක සභා අවස්ථාවේදී ආදායම් බදු පනත් මුදල් පනත් කියලා වෙනසක් නැහැ සභාවට
අපි කතා කරුවා ඉදිරිපත් කරා රත්නායකතුමා කතා කළා
මම අහන්න කැමති සංශෝධන කීයක් ඉදිරිපත් කරනවද කියලා I don't know if the honorable minister agrees I know I
ගරු ඇමතිතුමා
ගරු කතානායකතුමනි මං හිතන්නේ අපි ඒ සංශෝධන වලට ඉඩ දීම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වෙලාවට බලලා පිළිගන්න පුළුවන් ඒවා පිළිගන්නම් බැරි ඒවා.
මේක කඩාකප්පල් කරන්න එහෙම නැත්තම් කාලය දීර්ඝ කරන්න.
නෑ අපි කරමු.
හරි ඔබතුමා විතරයි දන්නේ.
පොඩ්ඩයි. අනු කුමාර මන්ත්‍රීතුමා.
ඒකෙන් දැන් මේ පනත අර මූලික කෙටුම් පතක් වගේම මේකේ විශේෂ බදු යෝජනාවන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගරු කතානායකතුමනි අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනකොට පවා අයවැය ලේඛනයකදී සාමාන්‍ය සිදුවන්නේ බදු 10ක 15ක වගේ වෙනසක්. හැබැයි මේ පනත ගත්තාම විශාල බදු සංශෝධන ගණනාවක් තිබෙනවා. ඇත්ත ගත්තොත් අයවැය ලේඛන 7 8ක අඩංගු වෙන බදු සංශෝධන මේකේ ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මූලික පනත් කෙටුම්පත මේ පනතේ තියෙන විශේෂයක් තමයි දේශීය ආදායම් පනතේ තියෙන විශේෂයක් තමයි පනත ඇතුළටම මේ බදු ප්‍රතිශතයෙන් ඇතුළත් කිරීම. සමහර පනත් තියෙන අමාත්‍යවරයාට බලය දෙන එක තමයි තියෙන්නේ. අමාත්‍යතුමා ගැසට් නිවේදනයකින් නිකුත් කරනවා. නමුත් මේ පනතේ විශේෂයක් තියෙනවා මේ පනත ඇතුළතම එම බදු සංශෝධනයන් ඇතුළත් විය යුතුයි. ඒ නිසා මේක අර නිකන් නීති කෙටුම්පත් ඒක නීතියක් තහවුරු කරනවට අමතරව ඒ නීතිය ක්‍රියාත්මක වෙන අංගත් මේක ඇතුළත් කරලා තිබෙනවා. ඒක තමයි අපිට පෙන්වගෙන පස්සේ. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ මේකට අපිට සංශෝධන අවස්ථා.
හරි අපි දැන් අපි එකමාරට සාකච්ඡා කරමු මේ ගැන. මේ ගැන discuss.
ඡන්දය අද we want the time. අපි
වෙලාවට අපි කතා කරමු 1:30.
ඔතුමා රෑ 12 වෙනකන් ඉන්නේ සෝදාටම්.
බව කරු ඔව්. ඔව්. හතරා මාට කියලා කතා කළේ. හතරට ගම් හතරට අද අපි වන්තේට හම්බ වෙනවානේ ගරු කතා කරමු. හරි බොවිතෝ දිලයි. බිල්කොඩ් නෑ මොකටද ප්‍රධාන
කවි මං වැඩ කරන්නේ ස්ථාවර නියෝගය අනුව කැමැත්තේ ස්ථාවර නියෝගය වෙනස් කරන්න පුළුවන් කැමැත්තේ වෙනස් කරන්න පුළුවන් ස්ථාවර නියෝග අනුව අපි වැඩ කරන්න ඕන